ගරු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා මිනිත්තු 15ක කාලයක් ලැබෙනවා ඔබතුමාට.
ඔව් ඒක නේද. කොමාදරේ.
අද දින අප රටේ සිදුවිය යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විවාදයට සම්බන්ධ වන්නට අවස්ථාව ලැබීම ගැන සතුටු වෙමි. විශේෂයෙන්ම අපි තරයේ විශ්වාස කරනවා මේ විවාදය හරාත්මක ධනාත්මක ගුණාත්මක භාවයෙන් ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍යම කාරණාවක් වන්නේ සංකල්ප පත්‍රිකාවක්, කොන්සෙප්ට් පේපර් එකක්. අද මේ විවාදය අපි පවත්වන්නේ එවන් සංකල්ප පත්‍රිකාවක් රහිත. දැන් විශේෂයෙන්ම අපි මේ කාරණාව ඉදිරිපත් කරනකොට වයිට් පේපර් එක ගැන කතා කරා. ඇත්ත වශයෙන්ම ඒක වඩාත් නිවැරදි විය යුතුයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමවේදයේ අනුව මූලිකව ඉදිරිපත් වන්නේ ග්‍රීන් පේපර් එකක්. ඒ ග්‍රීන් පේපර් එකට කියනවා ප්‍රිලිමිනරි කන්සල්ටේෂන් ඩොකියුමන්ට් කියලා. ඒ කියන්නේ ආරම්භයේදීම ඒ කන්සල්ටේෂන් ඩොකියුමන්ට් එක නිර්මාණය වෙලා තමයි ඉන් පසුව වයිට් පේපර් එකක් නිර්මාණය වෙන්නේ, ෆයිනල් සෙට් ඔෆ් ගවර්න්මන්ට් ප්‍රොපෝසල්ස්. හැබැයි ඒ වයිත් වෙනස්කම් සිදුවෙන්නට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා අපි තරයේ විශ්වාස කරනවා මෙවන් සංකල්ප පත්‍රිකාවක් ඉතාමත්ම අවශ්‍යයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ශක්තිමත්ව කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්නට නම් වැඩිදුරටත් මේ වයිට් පේපර් එක ගැන, එහෙමත් නැත්නම් සංකල්ප පත්‍රිකා ගැන අවබෝධයක් ලබා ගන්නට නම් 1922 චර්චිල් වයිට් පේපර් ඔන් බ්‍රිටිෂ් පොලිසි ඉන් පැලස්ටයින්, ඒක අපේ ඕනම මන්ත්‍රීවරයෙකුට පුළුවන් පුස්තකාලයට ගිහිල්ලා කියවලා බලලා විශේෂයෙන්ම ඒ වයිට් පේපර් සංකල්පය පිළිබඳව වැදගත් අවබෝධයක් මේ අවස්ථාවේ ලබා ගන්න. මේ විශේෂයෙන්ම මම කියන්න කැමතියි සමගි ජන බලවේගී අපි ඇත්ත වශයෙන්ම අපේ සංකල්ප පත්‍රිකාව හදලා ඉවරයි. මේ සංකල්ප පත්‍රිකාව අපි ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් ඒ වගේම අනිකුත් මැතිවරණවලදීත් අපි ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරේ අපි සමාජත් එක්ක ඇති කරගන්න සෝෂල් කොන්ට්‍රැක්ට් සංකල්පය මත, සමාජ ගිවිසුම් සංකල්පය මත. විශේෂයෙන්ම මේ සංකල්ප පත්‍රිකාව මම පිළිගන්නවා අද දවසේ තවදුරටත් ඒක යාවත්කාලීන වන්නට ඕන, අලුත් වෙන්නට ඕන. නමුත් මං හිතනවා රජය විශේෂයෙන්ම මේ පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකෙන් ඔබට ගිහිල්ලා මේ සංකල්ප පත්‍රිකාව ඉදිරිපත් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ප්‍රබුද්ධ ප්‍රශස්ත අදහස් හුමාරුවක් තුළින් අපි හැමෝම බලාපොරොත්තු වෙන ප්‍රගතිශීලී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට මුල පුරන්න. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇත්ත වශයෙන් මේක යුගයේ අවශ්‍යතාවය. එය සිදුවේ යුතුමයි. එය සිදුවෙනකොට ඇත්ත වශයෙන්ම ඒක ඉලක්කගතව ඒ වගේම ඒ ඉලක්ක සම්පූර්ණ කරන ආකාරය පිළිබඳව හොඳ අවබෝධයකින් ක්‍රියාත්මක වන්නට ඕන. educational transformation should be initiated in a manner which is target oriented and goal oriented. ඒ විතරක් නෙවෙයි, කාලවකවානු සහිතව, කාල සටහනක් සහිතව, ටයිම් ලයින් එකක් සහිතව අපි මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නට ඕන. It should be time targeted. There should be a timetable and a precise and specific timeline. ඕනම ක්‍රියාවලියක් අක්‍රමවත් ආරම්භ වුණොත් අවසානයත් ඇත්ත වශයෙන්ම ඒ තරම්ම සාර්ථක වෙන්නේ නැහැ කියන එක අපි හැමෝම අවබෝධ කරගත්ත කාරණාව. මම කැමති මේ අවස්ථාවේ සඳහන් කරන්න නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ ප්‍රකාශය. Education is the most powerful weapon which you can use to change the world. ලෝකය වෙනස් කළ හැකි හොඳම ආයුධය අධ්‍යාපනය හැටියට නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා ප්‍රකාශයට පත් කළා තිබෙනවා. එනිසා අපි ඒ මතයේ ඉඳගෙන මේ විවාදයට ප්‍රවේශ වන්නට කටයුතු කරනවා. මොකද වර්තමාන තත්ත්වය? වර්තමානයේ කනගාටුවෙන් හෝ කිව යුතුයි, අපේ රටේ තිබෙන්නේ යල් පැන ගිය පැරණි ක්‍රමවේද අනුගමනය කරන සම්ප්‍රදානුකූල රාමුවකට කොටු වුණු කල්ලිකුත් වුණු අධ්‍යාපන ක්‍රමයක්. මේ අධ්‍යාපන ක්‍රමය තුළින් ඇත්ත වශයෙන්ම අපේ රටේ සිසු පරපුරට අපි කරන්නේ බලවත් අසාධාරණයක්. අපි අපේ මතය ඉදිරිපත් කරන්නේ අධ්‍යාපනය මානව අයිතියක් හැටියට, මූලික අයිතියක් හැටියට. ඇත්ත වශයෙන්ම වර්තමාන රජයේ අවධානය යොමු කරන්න කැමතියි. ඔබලා කියපු ආකාරයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිසංස්කරණ සිදු කරනවා නම්, එහෙම නැත්නම් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා නම්, සුභසාධන ආර්ථිකයේ තිබෙන වැදගත්ම අංශ අධ්‍යාපනය, සෞඛ්‍ය, ජීවනෝපාය, ජීවත් වීමේ අයිතිය, ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, දේශපාලනික අයිතිවාසිකම්, මේ සියල්ලක්ම මානව අයිතිවාසිකම් හැටියට අපි සලකන්නට ඕන. එනිසා ඉතාමත් පැහැදිලි වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ පැහැදිලි වෙනසක් සිදු වෙන්නට ඕන. ඒක අලුත් කරන්නට ඕන. යාවත්කාලීන කරන්නට ඕන. Educational modernization is an essential prerequisite for Sri Lanka's development. විශේෂයෙන්ම මේ වෙනස්කම් සිදු කරනකොට, මේ ප්‍රතිසංස්කරණ කරනකොට ඒවා විධිමත් වෙන්නට ඕන. අපි විශ්වාස කරනවා ඉතාමත්ම පැහැදිලිව Education smart වෙන්නට ඕන. Smart education හරහා smart schools, smart students, smart youth, smart citizens, smart country. සුහුරු අධ්‍යාපනය, සුහුරු ශිෂ්‍ය, සුහුරු තාරුණ්‍ය, සුහුරු පුරවැසියා, සුහුරු රට. මෙන්න මේ ගමන අපි ක්‍රියාත්මක කරන්නට ඕන. අද අධ්‍යාපනයේ තිබෙන සුපුරුදු කටපාඩම් ක්‍රමය, ඒකට කියනවා රෝට් ලර්නින් කියලා, ගිරා පෝතක ක්‍රමය, මෙමරයිසින්, ඒ ඉවත් කරලා රටත් ලෝකයක් මුහුණ දෙන බහුවිධ ගැටලු සහ ප්‍රශ්නවලට, අභියෝගවලට විසඳුම් ලබා දෙන්නට පුළුවන්. Problem solving citizen, ප්‍රශ්න ගැටලු විසඳන පුරවැසියා නිර්මාණය කරන්නට අපි අධ්‍යාපන ක්‍රමය නවීකරණය කරන්නට ඕන. අනිවාර්යෙන්ම information communication technology ICT අපි මේ අධ්‍යාපන ක්‍රමය තුළ අනිවාර්ය කරන්නට ඕන. STEM education පමණක් නෙවෙයි, ඒක STEAM education හැටියට අපි ව්‍යාප්ත කරන්නට ඕන. Science, technology, engineering, English, arts, maths, ඒ STEAM strain එකට අපි ඉදිරියට යන්නට ඕන. ඒ වගේම ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයට අපේ රටේ තෝරාගත් පාසල් කිහිපයක පමණක් නෙවෙයි, සමස්ත පාසල් පද්ධතියෙම ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය ප්‍රචලිත කරන්නට, කටයුතු කරන්නට. ඒ වගේම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඩේටා සයන්ස්, ක්වොන්ටම් කම්පියුටින්, ඔග්මෙන්ටඩ් රියැලිටි, වර්චුවල් රියැලිටි, මැෂින් ලර්නින්, මේ අනාදී නව තාක්ෂණික අධ්‍යාපනය අපේ රටේ දරු පරපුරට ලබා දීම තුළින් සැබවින්ම අපේ රටේ දූ දරුවන්ගේ අධ්‍යාපන මානව අයිතිය සුරක්ෂා කරන්නට ඕනේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපිට බොහොම කෙටි කාලයක් ලැබුණේ රජය ඉදිරිපත් කරපු PowerPoint presentation එක අධ්‍යයනය කරන්න. ඒ කෙසේ වෙතත් අපි අවබෝධ කරගත්ත ගැටලු කරුණු කාරණා කිහිපයක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නට අදහස් කරනවා. ඇත්ත වශයෙන්ම ඒ PowerPoint presentation එක තුළ නිවැරදි කරගත යුතු කරුණු කාරණා කිහිපයක් මම ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම ඒ ඉදිරිපත් කිරීම තුළ උපාය මාර්ග සහ මෙහෙයුම් කටයුතු පිළිබඳ පැහැදිලි භාවයක් නැහැ. ඇත්ත වශයෙන්ම සවිස්තරාත්මක ප්‍රතිසංස්කරණ උපාය මාර්ගවලට වඩා දර්ශනීය ප්‍රාර්ථනා ලයිස්තුවක් අපි දැක්කා. හැබැයි ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව වැඩි පැහැදිලි භාවයක් නැහැ. ඒ වගේම ක්‍රියාත්මක කිරීමේ කාල සීමාව ඒවායේ ප්‍රමාදයන් තිබෙනවා. දැන් 1999 ප්‍රතිසංස්කරණ 2000 වන විට පරීක්ෂණාත්මකව ක්‍රියාත්මක කරලා 2001 ක්‍රියාත්මක කරා. දැන් මේ වැඩසටහන්වල මේ ස්පර්ශනීය හෙවත් දැනෙන සුළු ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ 2029. ඒ තුළින් පාසල් අධ්‍යාපනය තුළ සිටින සිසු සංඛ්‍යාවෙන් අඩකට වැඩි ප්‍රමාණයකට එහි ඵල නෙලා ගන්නට බැරිව තිබේ. ඒ වගේම මුල් ළමාවි අධ්‍යාපනය, පෙර පාසල් අධ්‍යාපනය, ඒ පිළිබඳව සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පැහැදිලිව විග්‍රහ කරලා නැහැ. පහේ ශිෂ්‍යත්ව ගැන අපිට දැනගන්නට ලැබුණා අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කරපු ඒ සාකච්ඡාවේදී. බොහෝ කතා ගියා මේ පහේ ශිෂ්‍යත්වය අවලංගු කරනවා කියලා. නමුත් එතුමිය බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා එසේ සිදුවීමක් වන්නේ නැහැ කියන එක. නිසා ඒක සුභාරංචියක්. ඒ වගේම මේ වැඩපිළිවෙල තුළ
අර විපක්ෂනායක තමයි තව මිනිත්තු දෙකක කාලයක් තිබෙනවා
ඔබතුමාට. විශේෂයෙන්ම ග්‍රාමීය පාසල් වැඩි දියුණු කිරීම පිළිබඳව අවධානය යොමු වෙලා නැහැ. ඒ වගේම STEM education, ඇත්ත වශයෙන්ම උසස් පෙළ අධ්‍යාපනය ලබා දෙන ඒ STEM education උසස් පෙළ පාසල් 3000න් 1000ක විතරයි STEM education ලබා දෙන්නේ. එහෙනම් කොහොමද මේ අධ්‍යාපනය ලබා දෙන්නට අවශ්‍ය ගුරු පරපුර මේ කාලය තුළ ශක්තිමත් කරන්නේ? ඒ වගේම ගුරු පුහුණු යටිතල පහසුකම් සඳහා පැහැදිලි සැලැස්මක් නැහැ. විද්‍යාපීඨ 19 අධ්‍යාපන සේවා මධ්‍යස්ථාන 30, ගුරු මධ්‍යස්ථාන 100 මේ පරිවර්තනය ක්‍රියාත්මක කරන ප්‍රමාණවත්ද කියන එක අපට ප්‍රශ්නයක්. ඒ වගේම අර ඉදිරිපත් කරපු PowerPoint presentation එකේ ගුරුවරුන්ගේ සුභසාධනයේ නොසලකා හැරලා තිබෙනවා. අපි හැමෝම දන්නවා මේ පරිවර්තනාත්මක ගමන යන්නට නම් ගුරුවරුන් ඇතුළු පාසල් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම දෙනා, අනධ්‍යන, ගුරු විදුහල්පති,
ගුරු උපදේශක, ගරු කථානායකතුමා මූලාසනයට පැමිණ
ඇතවශයෙන්ම ගුරු සුපසාධනය පිළිබඳව වැඩි සඳහනක් මේ PowerPoint presentation එකේ නැහැ. ඒවගේම මතක් කරන්න කැමති අධ්‍යාපන ශේෂ්ත්‍රයේ අනධ්‍යන, ගුරු විදුහල්පති, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ, අධ්‍යාපන පරිපාලක මේ සමස්ත ශේෂ්ත්‍රයම කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙලක් අවශ්‍යයි මේ අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නට නම්. ඒ වගේම පන්ති පැවැත්වෙන කාල සීමාව ගැන හිතනකොට අපි මලක් හිතුවොත් හොඳයි, ඔය ඇල්ෆා පරම්පරාව බීටා පරම්පරාව ඒ අයගේ සිතුවිලි රටාව හැසිරීම් රටාව කොච්චර කාලයක් තුල කෙටි පාඩම් වලින් ඒ අය වඩාත් වැඩි දැනුමක් ලබනවද නැද්ද කියන කාරණා. ඒ වගේම ප්‍රාදේශීකරණය කළ නවෝත්පාදනය සඳහා පවත්න පරාසය දැඩි ලෙස සීමා වෙලා තිබෙනවා. පශ්චාත් පාඨශාලී අධ්‍යාපන මාර්ග බැහැර කරලා තිබෙනවා. ක්‍රියාකාරී ඉංග්‍රීසි නිපුණතාවය නොතක හැරලා තිබෙනවා මේ PowerPoint presentation එකේ. කෘතිම බුද්ධිය සහ නව්‍ය තාක්ෂණයන් පිළිබඳ පවත්න අවධානය ප්‍රමාණවත් නැහැ. ඒ වගේම අවධානමට ලක් වී ඇති ප්‍රදේශ සඳහා ඉලක්කගත වැඩපිළිවෙලක් නැහැ. පාසල් පෝෂණ වැඩසටහන් පිළිබඳව සඳහන් වෙලා නැහැ. ඒ වගේම ජාතික තක්සේරු ආශ්‍රිතව පවත්න විශේෂේෂ්ඨ ආවරණය සීමිත වෙලා තිබෙනවා. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමක් සහ පාලන රාමුවක් මෙහි සඳහන් වෙලා නැහැ. ඒ වගේම මේ ප්‍රතිසංස්කරණ වලට ප්‍රවේශය සහ ගුණාත්මක භාවයට අදාළ අසමානතාවය, ඒ කියන්නේ තියෙන ඉනෙක්විටි එක නැති කරන්නට පැහැදිලි වැඩපිළිවෙළක් නැහැ. විශේෂයෙන්ම මොඩියුලර් සහ ක්‍රෙඩිට් ක්‍රමය පදනම් කරගත් ක්‍රමවේදයේ ක්‍රියාත්මක කිරීම සඳහා 240,000කට වැඩි වූ ගුරුවරුන් ඒ සඳහා පුහුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව පැහැදිලි ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ යුතු මුදල් දිහා බැලුවහම අදටත් වෙන් වෙලා තිබෙන්නේ ඉතාමත්ම සීමා සහිත සොච්චම් ප්‍රමාණය. ඒ මුදල වැඩි කරගන්නට ඕන. ඒ වගේම මධ්‍යම ආණ්ඩුවත් පළාත් සභා ක්‍රමයක් අතර මේ අධ්‍යාපනයේ බෙදී යෑම තුළ ඇති වී යන ප්‍රශ්නය ඒවට විසඳුම් මේ PowerPoint presentation එකේ නැහැ. ඒ නිසා මේ යෝජනා මේ විවේචන මං හිතනවා ඒවා ධනාත්මකව බාර අරගෙන ඒවට අවධානය යොමු කරලා විශේෂයෙන්ම වෙනත් රටවලිනුත් ඉගෙන ගන්න පුළුවන් පාඩක් මම සඳහන් කරන්න කැමති. ෆින්ලන්තයේ හෝලිස්ටික් ඇන්ඩ් ඉක්විටබල් එඩියුකේෂන් සිස්ටම් එක ගැන සඳහන් වෙනවා. ඒ පිළිබඳව තොරතුරු කරුණු වාර්තා තිබෙනවා. එස්ටෝනියා ඩිජිටල් ඇන්ඩ් ඉක්විටි ෆෝකස් එඩියුකේෂන් ඇඩ්වාන්ස්මන්ට් අපිට පාඩම් රැසක් තිබෙනවා ඒ රටවල් වලින් ඉගෙන ගන්න. ඒ වගේම ජර්මනි පෝස්ට් පීසා රිෆෝම්ස් ෆෝර් ඉක්විටි ඇන්ඩ් ස්ටෑන්ඩර්ඩ්ස් මේ යනාදී වශයෙන් ලෝකයේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඉතාමත්ම ශක්තිමත් ක්‍රියාත්මක වෙන රටවල් නෙදර්ලන්තය, ෆින්ලන්තය, ස්කැන්ඩිනේවියානු රටවල්, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව මේ වගේ රටවල් වලින් අපට ඉගෙන ගන්න පුළුවන් පාඩම් රැසක් තිබෙනවා. ඒ පාඩම් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නලේ කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරගන්න. ඒ වගේම විශේෂයෙන්ම බොහෝ ලෙස කතාබහට ලක් වෙන ඉතිහාසයේ විෂය ගැන මම කරුණක් කියන්නට ඕන. අපි තරයේ විශ්වාස කරනවා තොරතුරු තාක්ෂණය වැනි නව තාක්ෂණ ක්‍රමවේද, පරිගණක තාක්ෂණය, තොරතුරු තාක්ෂණය අනිවාර්ය විය යුතු වගේම ඉතිහාසයක් හර විෂයක් හැටියට ක්‍රියාත්මක වන්නට ඕන. අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක භාවයට මේ ඉතාමත්ම වැදගත්. ඉතිහාසය කියන්නේ හුදෙක් කරුණු කටපාඩම් කිරීමක් නෙවෙයි, රටක පුරවැසියෙකුගේ පදනම ගොඩනගන ප්‍රධානතම මානව ශාස්ත්‍රය. ඉතිහාසයේ සිසුන්ට තම මූල්‍යයන්, පොදු උරුමයන්, සංස්කෘතික වටිනාකම් අවබෝධ කරගන්නට ඒ විෂය බොහෝසේ උපකාර වෙනවා, ඉවහල් වෙනවා. අතීත සිදුවීම් වලින් සහ ඒවායේ හේතුඵල සම්බන්ධතා අධ්‍යයනය කිරීමෙන් සිසුන් තුළ විචාරාත්මක චින්තනයේ ගැටළු විශ්ලේෂණය කිරීමේ හැකියාව හා දැනුවත් තීන්දු තීරණ ගැනීමේ කුසලතාවය වර්ධනය වෙනවා. එනිසා විශේෂයෙන්ම මේ ඉතිහාසය ගැන, ඉතිහාස විෂය ගැන, එහි අනිවාර්ය වීම ගැන මම මේ අවස්ථාවේදී ඉතාමත්ම තරයේ ප්‍රකාශ කර සිටිනවා. එය අනිවාර්ය විෂයක් බවට ඉදිරියට පවත්වාගෙන යෑම අපේ දරුවන්ට කරන යුතුකමක් හැටියට අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. එනිසා විශේෂෙන්ම අපි තරයේ විශ්වාස කරන ස්මාර්ට් එඩියුකේෂන් හරහා සුහුරු අධ්‍යාපනය හරහා අපිට පුළුවන්කම ලැබෙනවා අපේ රටේ දියුණුව සංවර්ධනය මානව ප්‍රාග්ධන සංවර්ධනය හියුමන් කැපිටල් ඩෙවලොප්මන්ට් එක උදෙසා මේ දැවැන්ත ප්‍රතිසංස්කරණ යොමු කරන්න. මතක තබා ගන්න අධ්‍යාපන ක්‍රමය තුළින් බිහිවෙන ඒ දුවා දරුවන් ඒ තාරුණ්‍ය ඒ අපේ රටේ පුරවැසියන් එයාට හැකියාව තිබෙන්නට ඕන ගෝලීය ශ්‍රම වෙළඳ පොලේ රැකියාවලට ප්‍රවේශ වෙලා ඒ රැකියා ලබා ගැනීමේ හැකියාවක් ඇති කරගන්න. අද අපේ රටේ අධ්‍යාපනයේ බෙදීමක් තිබෙනවා. ඒක සමාජ බෙදීමක්. ඒක නැතිබරි ඇති හැකි බෙදීමක් තිබෙනවා. ප්‍රභු පාසල්වලට ජනප්‍රිය පාසල්වලට යන දුවා දරුවන්ට එක අධ්‍යාපන මට්ටමක් ප්‍රාදේශීය බල ප්‍රදේශවල පළාත් සභා පාලනය කරන බොහෝ පාසල්වල අඩු අධ්‍යාපන පහසුකම් කම්පියුටර් ලැබොරටරිස් හෝ වේවා පරිගණක විද්‍යාගාර හෝ වේවා භාෂා විද්‍යාගාර හෝ වේවා උපකරණ හෝ වේවා භෞතික සම්පත් මානව සම්පත් ගුරු හිඟය මේ හැම දෙයක්ම බලපාලා අපේ රටේ සමාජ බෙදීමක් අද ඇති වෙලා තිබෙනවා. නිදහස් නිවහල් අධ්‍යාපනය තුළ බෙදීමක් පමණක් නෙවෙයි පෞද්ගලික අධ්‍යාපනයත් රාජ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයත් අතර බෙදීමක් අද සිදු වෙලා තිබෙනවා. ඒ නිසා ගත යුතු වැදගත් පරිවර්තනාත්මක තීන්දු ටික ගන්නට අවස්ථාව එළඹිලා තිබෙනවා. අනිවාර්යෙන්ම ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයට අපි මුල් තැන දෙන්නට ඕන. ඇත්ත කතා කිරීම තුළ සමහර විට දේශපාලනික වශයෙන් එක ඍණාත්මක බලපෑමක් සිදු වෙන්නට පුළුවන්. කාලයක් අපේ රටේ කිව්වා සිංහල පමණයි කියලා. අපි කියනවා ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයට මේ රටේ සියලුම ජනතාවගේ දුවාලා පුතාලට ඒ ප්‍රවේශය ලබා දීම ඒක අපේ වගකීමක්. ඒක යුතුකමක්. ඒක දරුවන් සතු මානව අයිතියක්. මේ ප්‍රතිසංස්කරණවලින් මෙතෙක්කල් උල්ලංඝනය වුණු දූදරුවන්ගේ මානව අයිතිය නැවතත් වරක් රැක දෙන්නට අපි කටයුතු කරමු. අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කරා අපි කරපු සාකච්ඡාවේදී මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දේශපාලනීකරණය කරන්න එපයි කියලා. අපිත් ඒක තරයේ විශ්වාස කරනවා. අදහස් ඉදිරිපත් කිරීම දේශපාලනීකරණයක් හැටියට නිර්වචනය කරන්නට එපා. මේ අදහස් ඉදිරිපත් කරේ ඇත්ත වශයෙන්ම සත්භාවයෙන්. ඒ වගේම අපි පිළිගන්නට ඕන රාජ්‍ය අරමුදල් වලට පමණක් මේ පාසල් පද්ධතිය ගොඩනගන්නට අමාරුයි. එසේනම් අපි හැමෝම අත්වල් බැඳගෙන පක්ෂ විපක්ෂ බෙදෙන් තොරව මේ රටේ 10,000කට වැඩිය තිබෙන නිදහස් අධ්‍යාපනයේ පාසල් පද්ධතිය ගොඩනැගීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග විකල්ප ක්‍රමවේද අලුත් ක්‍රමවේද උපයෝගී කරගෙන අපි අපේ දුවා දරුවන්ට ලැබෙන නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරගනිමි කියලා යෝජනා කරනවා. මට වේලාව ලබා දීම පිළිබඳව ස්තුතියි.